අද දින නායපත්තේ විෂයාංක 1 විසර්ජන පනත් කෙටුම්පත් 2019 දිවිනවැරි කිවීම 6 වෙනි වෙන්කර දිනය. ගරු රවි කරුණායක මැතිතුමා ඔබතුමාට විනාඩි 20ක් තියෙනවා.
ස්තුතියි කථානායකතුමනි. මේ අයවැය සම්බන්ධයෙන් වචන ස්වල්පයක් කතා කිරීමට ඉදපස්සව ලබා දීම සම්බන්ධයෙන් මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඕන අවස්ථාවක මුදල් ඇමතිකරෙක්ට සීමිත සම්පත් වලින් අසීමිත ඉල්ලීම් සපයන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ඒකන අවස්ථාවේදී මෙවැනි අවස්ථාවකත් ඉදිරිපත් කළ තියෙනවා. රටේ ඒ සීමිත සම්පත් වලින් අසීමිත ඉල්ලීම් වලට කොහොමද අපි වෙන් කරන්නේ කිය. අපිට පේනවා මේ සම්බන්ධයෙන් මූල්‍ය විනයක් ඇති කරන මාර්ගයක් කරගෙන යන එක. 2015 අපි ලබාගත් ආර්ථිකයේ ඒ තියෙන විෂමතා මගහැරලා ඒකට හරි ආකාරව ආදායම වැඩි කරන මාර්ගයේ ඇති කරගෙන ඒ වියදම පාලනය කරගෙන කටයුතු කිරීමක් තමයි එදා ආරම්භ වුණේ. ඒ ආරම්භ වීමේ කොටස අද ඒ ආකාරයෙන්ම විනයක් අනුව මූල්‍ය පාලනයක් අනුව කටයුතු වෙනවා කියන එක තමයි තියෙන ලොකුම සතුට. ඒ කරන ගමන අපට පේනවා 2017 වර්ෂයේ අපට ආදායම 2015 වර්ෂයේ ආදායම 10.4 තියෙන එක අපට 13.4 වැඩි කරන්න පුළුවන් වුණා. ඒ 13.4 2016 මේක 14.8 වැඩි කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ 2017 අපට මේක 15.1 වැඩි කරන්න පුළුවන් හැකියාව ඇතිලා තියෙනවා. අපි නැවත සතුටු වෙනවා අපේ ආදායම මුදල් ඇමති වශයෙන් එතුමා 15.1 විතර එස්ටිමේන්තු කළ තියෙන එක. නමුත් අපි තියෙන එකම දේ තමයි අපේ වියදම අප යම් විදියකින් පරිපාලනය කරේ නැත්නම් රුපියලේ අවප්‍රමාණ වීමත් සමග ඒක අපේ අයවැය හිඟයට බලපාන්න ඉඩ තිබෙනවා. ඒක පාලනය කිරීම අත්‍යවශ්‍යයි. ප්‍රාග්ධන වියදමට බිලියන් 734ක් මෙවැනි දුෂ්කර අවස්ථාවක වෙන් කිරීම මං හිතන විදියට අපේ ආණ්ඩුවේ තියෙන අවශ්‍යතාවය සහ මූල්‍ය විනය ඒකෙන් ඔප්පු කළ තියෙනවා. ප්‍රාග්ධන වියදම් තමයි හෙට දින ආදායමක් උපයන්න පුළුවන් මාර්ගයක් ඇති කරන්න. පුනරාවර්තන වියදමට කොතරම් සල්ලි දැම්මත් ප්‍රාග්ධන වියදම තුළින් තමයි හෙට ආදායම අදට ලබා ගන්න පුළුවන් අදිතාලම තියන්න පුළුවන් වන්නේ. ඉතින් බිලියන් 734ක් මේ සම්බන්ධයෙන් වෙන් කිරීම තුළින් අපට පේනවා එවැනි වැඩ කටයුත්තකට අදිතාලම තියලා තියෙනවා කියන එක. අපේ GDP එක බිලියන් ට්‍රිලියන් 15.6ක් නැතහොත් US ඩොලර් බිලියන් 86.1කට ඇස්ටිමේන්තු කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ එක ප්‍රතිශතයක් බිලියන් 156කට අපි මේ අවස්ථාවේදී ඇස්ටිමේන්තු කරලා තියෙනවා. මේක තමයි තියෙන වටිනාකම. අප පුළුවන් තරම් රටේ සංවර්ධනය 5%-6% අවශ්‍යතාවයක් තියෙනවා නම් 30%-35% විතර ආයෝජන කරන අවස්ථාවක් අත්‍යවශ්‍යයි. ඕන රටක ඒ රටේ ඉදිරි ගමන තිබෙන්නේ ඒ ආයෝජන තුළින්. ඒක දේශීය වශයෙන් ඉතිරි කිරීම තුළින් අපට 30%-35%ක් ලබා ගන්න පුළුවන් වුණාම ඉතුරු 10%-15% ආයෝජන කිරීම තුළින් තමයි තියෙන්නේ. නමුත් ආයෝජන කරනකොට ඒ ආයෝජන කරන අවශ්‍ය වන්නේ රටේ තියෙන ප්‍රතිපත්ති අනුව රටේ අවශ්‍යතාව අනුව කටයුතු කරන්න අවශ්‍යයි. ඉතින් මේක මේ අවස්ථාවේදී අප සමබරතාවයකින් ඉදිරිපත් කරලා තියෙනවා කියන එක අපි ආණ්ඩුවක් වශයෙන් සතුටු විය යුතුයි. ආදායම අපි 2403කට ඇස්ටිමේන්තු කරාට මට පේනවා මේ සම්බන්ධයෙන් අපි ප්‍රායෝගිකව කරන්න අවස්ථාව තිබෙනවා. අප නිදර්ශනක් වශයෙන් ගත්තොත් රථ වාහන සම්බන්ධයෙන් ඇස්ටිමේන්තු කරලා තියෙනවා බිලියන් 48ක්. ඒ කියන්නේ මිලියන් 44000ක්. මේක මං හිතන විදිහට තියෙන අලුත් ක්‍රමයේ සම්බන්ධයෙන් මේක නැවත ඇස්ටිමේන්තු කරන්න අවශ්‍යයි. මොකද මෙවැනි බදු වැඩි කිරීමක් තුළින් ඒ ලැබෙන්න පුළුවන් ප්‍රායෝගිකව ලැබෙන්න පුළුවන් ආදායම ලබාගත හැකිද නැද්ද කියන එක. මේක තමයි අප රාජ්‍ය නිලධාරීන් තුළින් අපි හරියාකාරව මේක ඉදිරි දැක්මක් සහිතව ඉදිරිපත් කරන්න අවශ්‍ය වන්නේ. අන්තිම මොහොතට ආදම මේක කියලා අයවැය හිඟය අඩු කරන්න ගෙනලා තියෙන එකෙන් ප්‍රතිවිපාකයේ ඉදිරියට තමයි බලපාන්න තියෙන්නේ. ඉතින් මම මේක අත්දැකීමකින් තුළින් තමයි අදහසක් යොමු කරන්න හදන්නේ. ඒක මං හිතන විදිහට බජට් ඉම්ප්ලිමෙන්ටේෂන් තුළින් අපේ වියදම පරිපාලනය කළා ඒකේ ආදම වැඩි කරන්න පුළුවන් මාර්ග තමයි අවශ්‍ය වන්නේ. අද සුරාබදු ආදායම අඩු වෙලා තිබෙනවා. ඒ අඩුවීමේ හේතුව අපි බලා ගන්න අවශ්‍යයි. මේ අවස්ථාවේදී ඒක තුළින් ආදායම වැඩි කරන්න පුළුවන් මාර්ගයක් ලේසියෙන් කරන්න පුළුවන් නිසා මම හිතන විදිහට මුදල් ඇමතිතුමාට අදහස යොමු කරනවා. අප මීට වැඩිය විධිමත් ක්‍රියාවක් සුරාබදු සම්බන්ධයෙන් අපි එකතු කරන්න අවශ්‍යයි. තව බිලියන් 70-80ක් විතර හොයා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි තිබෙන්නේ. මේ සීග්‍රින් අඩුවීම මං හිතන විදිහට පුළුවන් තරම් ඉක්මනට ඒක නවත්තන්න අවශ්‍යයි. මොකද මේක අනිසි ලෙස ඒ ආදම ගලාගෙන යන එක තමයි තියෙන ප්‍රශ්නය. අප ඒ සම්බන්ධයෙන් කියනකොට පාරවල් සම්බන්ධයෙන් අධ්‍යාපන සම්බන්ධයෙන් සෞඛ්‍ය සම්බන්ධයෙන් සුපුරුදු පරිදි ඒ වෙන් කරන තියෙන මුදල් වෙන් කළ තියෙන. නමුත් ඒ වෙන් කිරීම තුළින් උද්දමනය සමග ගලපන අවස්ථාවේදී අප මේ සම්බන්ධයෙන් ඒ මුදල් වෙන් කිරීම අවශ්‍ය ප්‍රමාණයට වෙලා තියෙනවද කියන ප්‍රශ්නයක් උඩ නගිනවා. හැබැයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මීට පෙර ගත ණය තුලින් රුපියල අවප්‍රමාණය වීම තුලින් ඒකේ තියෙන බරපතලවීම. ජනතාව තුලින් අධික බදු පටවන්න බෑ. ඒ නිසා ඒක එක පැත්තෙන් තියෙනකොට අපි යම් විදියකින් පුළුවන් තරම් සහනාධාර දෙන්න පුළුවන් මට්ටමක් ඇති කරන්න අවශ්‍යයි. මේක තමයි අද මේ දෙපැත්තම ඇති කරලා ඉදිරිපත් කළ තියෙන අයවැය. නමුත් මම මේ අවස්ථාවේදී කයවැට වැඩිය අයවැය ක්‍රියාත්මක කරන යන අවස්ථාවේදී ඇති වෙන ප්‍රශ්න තමයි මම මේ අවස්ථාව උපයෝගී කරගන්නේ කතා කරන්න. මම හිතන්නේ ඕන ආණ්ඩුවකට තියෙන ප්‍රබලම ප්‍රශ්න දෙක තුනක් සම්බන්ධයෙන් මම කතා කරන්න කැමති. එකක් තමයි මේ රටේ තියෙන නීතිමය ප්‍රශ්නය. අද රටේ තියෙන ලොකුම බාධක තමයි මේ නීතිය. අපි නීතියක් තියෙනවා, ස්වාධීනත්වයක් ඇති කළ තියෙනවා. අපි බොහොම සතුටුයි ඒ ස්වාධීනත්වය තුළින් නොයෙක් රටට සෙතක් ලැබිලා තියෙන එක. නමුත් එදිනෙදා පරිපාලනය තුළින් ලොකු ප්‍රශ්න නැගී සිටිනවා. රටේ ණයක් ගන්න ගියාම නීතිපති දෙපාර්තමේන්තුවේ මාස ගණන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවලා තියෙනවා. අපිට යම් විදියකින් සියලුම ආණ්ඩු පක්ෂත් විපක්ෂත් එකතු වෙලා අපිට පුළුවන් නම් මේ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රතිපත්තියක් ඇති කරන්න අප රටට වෙන ප්‍රතිඵල ප්‍රතිලාභය අතිවිශිෂ්ටයි. අද වෙන්නේ අද පටන් ගත්ත දෙයක් හදිසියේ අපි කියමු කොරියාවෙන්, ජපානයෙන්, ඉන්දියාවෙන්, චීනෙන් ණයක් ලබා ගන්න අවශ්‍ය නම් මේක ආණ්ඩුවට ලැබෙන අවශ්‍යතාවය තිබෙනවා නම් අද ලබා ගන්න. මේක නීතිපති සහ ඒ නීතිමය පද්ධතිය තුළින් ගිහිල්ලා එනකොට සමහර අවුරුදු දෙක තුනක් ගන්න පුළුවන් වෙනවා. හොඳම නිදර්ශන තමයි අපේ නුවරට ඇති කළ තියෙන අධිවේර්ග මාර්ගය. මේකේ දෙවැනි කොටසේ අවුරුදු තුනහමාරක් ගිහිල්ලා තියෙන තාම ඒක නීතිමය ගැටීමක් ඇති වෙලා ඒකේ මුදල් ගන්න එක පරක් වෙලා තියෙනවා. මම හිතන්නේ ඕන ආණ්ඩුවක් වෙන්න පුළුවන් මෙවැනි ප්‍රශ්න විසඳන්න අවශ්‍යයි. මොකෝ වෙනින් රටකින් මේ රටට ණය දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්, ඒ කැමැත්ත ප්‍රකාශ කළා තියෙනවා නම්, ඒකේ තියෙන බාධක එහෙනම් කැබිනට් මණ්ඩලෙ මේක සංශෝධනය කළා නිවැරදි කිරීමක් අපි කරන්නම අත්‍යවශ්‍යයි. මොකෝ මේක නැත්තම් වෙන්නේ අනවශ්‍ය ලෙස රට බාධකයකට පත් වෙනවා. ඒ වගේම තමයි නීත් ටෙන්ඩරින් ක්‍රමය. මේ රටේ තවත් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ටෙන්ඩර් ක්‍රමය. අද ටෙන්ඩර් ක්‍රමය බොහොම විධිමත් කරලා තියෙනවා, බොහොම විවෘත කරලා තියෙනවා. නමුත් විවෘත කිරීම තුළින් අද තරඟකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ පරාජයට ලක් වෙන පුද්ගලයා ගෙනින්ම යන උසාවියට. උසාවියට ගිහිලා මේක ඇන හිටවන්න හදනවා. ඒක තුළින් වෙන්නේ මේ රටට අවශ්‍යතාවය ඉටු කරන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. හොඳ නිදර්ශනක් තමයි 2015 වර්ෂයේ අපි කස්ටම්ස් ඒකෙන් රේගුව සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කළ රටට ස්කෑනර්ස්. මම හිතන්නේ හිටපු ජනාධිපති මැතිතුමාගේ කාලෙත් මේක ආරම්භ කළ තිබ්බා. අවුරුදු තුනක් ඒ ගැන කතා කරා. අපි ආව විගසම මේක දැම්මා. ඒක ඒ ප්‍රසම්පාදන කොමිටිය තුලින් කටයුතු කළා. මෙන්න 6 දෙනෙක් එනවා තරඟ කරනවා, එක්කෙනෙක් දිනනවා. දිනන්නට පස්සේ දෙවෙනි තුන් හතර වෙනි දින යනවා උසාවියට.
ඒස් මෙත්තාවේ නියෝජ්‍ය කතානායකතුමා මූලාසෙන්ට පැමිණෙන්නේ නැත.
ඔබතුමා කතා කරන්න.
තුතිය නියෝජ කතානායකතුමනි, අගය කරන අපි කතා කරන අවස්ථාවේ ඔබතුමා මුලසන්ට පැමිණීම සම්බන්ධයෙන් මම කතා කරක හිටියේ මෙතන හිටපු ජනාධිපති සිටින නිසා මේක ස්කෑනර් එක අදට අවුරුදු 4ක් වෙනවා, තාම එක කොහෙද ක්‍රියාත්මක කරන්න පාටක්වත් පේන්නේ නැහැ. මේක තමයි ඇතිවන්නේ. මේක එක පැත්තෙන් රේගුව අකමැත්තක් දරනවා, එක පැත්තෙන් රජ නිලධාරීන් අකමැත්තක් දරනවා. හැබැයි මේකට හවුල් වෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ සියලු දෙනාම මේ කාලෙට එකතු වෙන්න. අපට පුළුවන් මේ තීන්දුවක් ගන්න. එක පැත්තෙන් බිලියන් ගණන් නැති වෙනවා. මේක තමයි උපක්‍රමශීලී වැඩපිළිවෙල. දැන් මම මේ කියන්නේ රටේ අනිසි ලෙස මේකේ ජනතාව බදු ගෙවනවා. නමුත් බදු භාණ්ඩාගාරට එන්නේ නැතුව වෙනින් තැන්වලට යනවා. ඒ කියන්නේ රෙවෙනියු ලීකේජස්. මේක තමයි තියෙන ප්‍රශ්නේ. අඩු ගානේ බිලියන් 200ක් විතර තව මෙවැනි ක්‍රමයකින් ලබා ගන්න පුළුවන් වෙනවා කියන එක මම අත්දැකීමකින් කියන්න පුළුවන්. ඒ නිසා මොකක්ද තියෙන ප්‍රශ්නය? අපි මේ ටෙන්ඩර් ක්‍රමේ නිවැරදි කරනවද? නැත්තම් මේ නීති ක්‍රමය ඒක නිවැරදි කරනවද? නැත්නම් අපි නිකන් බලාගෙන ඉන්නවද? මේව ඔක්කොම තුලින් අපි නිකරුණේ අපේ රටේ තියෙන ආදම් නැති වෙන මාර්ගය බලාගෙන සිටින. ඉතින් මම හිතන විදියට මෙන්න මේක තමයි රටේ ශීඝ්‍ර සංවර්ධනක තියෙන බාධක. තුන්වෙනි එක තමයි පොලිසිය. පොලිසිය යම් විදියකින් මේ තියෙන ප්‍රශ්න තුලින් පොලිසියට ගිහාම ඒ ලැබෙන සත ඒ තියෙන වෙලාවට ලැබෙන්නේ නැති එකෙන් තියෙන ප්‍රශ්නයයි. ඒ නිසා තමයි අද වෙනින් නොඑක් නොඑක් කල්ලිය තියලා තියෙන්නේ. පොලිසියට යනවට වැඩිය මේක වෙනින් පාතාල ලෝකෙට ගිහිලා මේ ප්‍රශ්න විසඳන තත්ත්වයක් ඇතිලා තියෙනවා. මම මේවා නිදසුනක් වශයෙන් ගන්නෙ අපි අයවැයක් ගැන කතා කරනකොට නිකන් ආදායමයි වියදමයි ප්‍රතිපත්ති ගැන කතා කරනට වැඩිය ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බාධක මොනවාද වෙන්නේ කියන එකට ගැන කතා කිරීමයි. ඒ ප්‍රායෝගික අත්දැකීමක් තිබෙන නිසා තමයි මම මේ අවස්ථාවේ ඉල්ලන්නේ අඩු ගානේ 2019 අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී අපි මේ නීතිමය ප්‍රශ්න, පොලිසිය සම්බන්ධ තියෙන ප්‍රශ්න සහ ටෙන්ඩර් ක්‍රමය මේ ක්‍රම අපි ශීඝ්‍රයෙන් එකට එකතු වෙලා පාට පැත්තකට දාලා අපි හැදුවේ නැත්නම් අපි ඉදිරි අනාගතයේ සම්බන්ධයෙන් කරන ලොකුම ප්‍රශ්නයක් තමයි අපි අදිතාලම තියන්නේ. දැන්වත් අපි නිවැරදි හරි ගමන ගෙනියන්න ඕනේ කියන මතය තමයි තියෙන්නේ. ඊට පස්සේ තමයි අපේ තියෙන යටිතල පහසුකම් සම්බන්ධයෙන් තියෙන ප්ලෑනින් එක. අපිට තියෙනවා එක පැත්තකින් වතුර, අනිත් පැත්තෙන් විදුලිය, අනිත් පැත්තෙන් ටෙලිකොම් එක කියන්න පුළුවන්. අතුර ස්වේජ් සිස්ටම් කියන්න පුළුවන්. මේ ඔක්කොම මේ මහ පාරවල් තුනින් කරගෙන යනවා. එක දවසක් ටෙලිකොම් එක පාරවල් කරනකොට අනිත් පැත්තෙන් විදුලි බල අමාත්‍යාංශය තුනින් කරනවා. නැති වුණොත් ඒක වාරි මාර්ග තුනින් මෙව වෙනවා. අන්තිමට වෙන්නේ අපි පාරවල් කඩ කඩ ඉන්නවා. මේක කිසිසේත්ම සැලැස්මක් කරන කටයුතු වෙන්නේ නැහැ. මේක අවුරුදු ගණනාවක් දකින්න තියෙන දෙයක්. ප්‍රායෝගිකව මේ කොළඹ අපි මේ කොළඹට කිරි ගමට කැකිරි කියනට වැඩිය අද ඒ අනිත් පැත්තට වෙලා තියෙන්නේ. අද කොළඹ පාරවල් ගන්න දෙයක් නැහැ. ඇයි එක පැත්තෙන් පාරවල් අපි වතුර දාන්න හදනවා, අනිත් පැත්තෙන් විදුලිය දානවා. අපේ රවුෆ් හකීම් ඇමතුමා මෙතන ඉන්නවා. මම එතුමත් එක්ක අවුරුදු 4ක් කතා කරලා තියෙනවා. වැඩි කතා කරන්නේ මගේ ආසනේ උතුරු කොළඹ රජමාවතේ. මේක අවුරුදු 4 තාම එහෙමම තියෙනවා. යම් තැනකට මේ අවුරුදු 4 කිලෝමීටර 4යි ගිහිලා තියෙන්නේ. කාට කියන්නද? මෙන්න මේවා තමයි රටේ සංවර්ධනය සම්බන්ධ තියෙන ඇනහිතීම. දැන් මේකට අපේ යම් විදිහකින් වැඩපිළිවෙළක් ඇති කරන්නේ නැත්නම් අපේ සංවර්ධනය ගැන ලොකු බිල්ඩින් එක පැත්තෙන් ගහලා වැඩක් නැහැ. මෙවැනි ප්‍රායෝගික වශයෙන් අපි කටයුතු කරන්න බැරි නම්. ඒ නිසා මෙතන රවුෆ් හකීම් ඇමතුමාත් සිටින නිසා අපි සියලු දෙනාම ඔබේ අමාත්‍යංශ විතර නෙමෙයි මගේ අමාත්‍යංශය පාරක් හදනවාද? එන්න එක පාට මෙතන දැන් පෝට් සිටි හදන්න ඕනේ කියලා විදුලිය සම්බන්ධයෙන් තව ලයින් එකක් හදිනවා. මේව තමයි රටේ සීමිත සම්පත් අසීමිත ඉල්ලීම් වලට සැබෑ සංවර්ධනය කටයුතු කරන්න පුළුවන් අවස්ථාව මගේ හිතින්නේ.
Honorable Mike, the only solution for this is to go for common service corridors. You see, that has a policy we must accept. Otherwise, every utility will be digging up roads. So if you have common service corridors, yes, but before the roads are built, you must have common service corridors. This is what is happening in Singapore and other places. Now, what we are doing is the other way about. Every utility is going and digging up the roads.
This is a problem that exists, Deputy Speaker. The common corridors are...
is charging heavy amounts to replace the roads. So none of the utilities can afford the rates they are charging.
So I think as a policy, Honorable Minister, because out of the 4 ministries that we spoke, you and I constitute 2 of them, we will get together and ensure, because this has been spoken for many years, and only we see only the negative aspect of it where we are spending monies on just filling the potholes and not getting the main job achieved. So I think it is a step in the right direction. But let's ensure these are the biggest problems that we have. We'll be talking, otherwise even when we come to 2025, we are still talking of a pothole that remains because of lack of visionary approach that has been lacking from the politicians that are there. And all of them get thoroughly convinced with the officials that come and say, you know, if you do this, the ramifications are such that you will have to pay more in the future. But unwittingly, we have spent 10 times more than that. ඉතින් මම මේක කිව්වේ අත්දැකීමක් තුලින් වැඩි කොළඹින් පිට යන්න ඕනේ නැහැ. කොළඹ අපේ මේ මගේ මහසනේ තියෙන ප්‍රශ්නයක් ගැන තමයි මම මෙතන අත්දැකීමෙන් කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා අපි ප්‍රශ්නේ දන්නවා, ඒක වටේ නටනවා. නමුත් ප්‍රශ්නේ විසඳන්නේ නැති එකේ තියෙන ප්‍රශ්න තමයි තිබෙන්නේ. ඉතින් මම කාරුණික මේ අවස්ථාවේදී සියලුම පක්ෂ එකතු වෙලා මේ ප්‍රශ්නේ පාටක් නැහැ. අපේ අහිංසක අනාගතයේ තියෙන ජනතාව වෙනුවෙන් මේ වියදම හරියාකාර වියදම් කිරීම තමයි අපට අවශ්‍ය වෙන්නේ. මේවා කතා කරන්නේ නැහැ යම් අවස්ථාවක. නමුත් මං හිතුවා මේ අවස්ථාව උපයෝගී කරගන්න. ඔව්.
මේකට තමයි අපි අරු මහින්දාමරේම
ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් ජාතික ආණ්ඩුවෙනුත් බලාපොරොත්තු වුණේ ජාතික ප්‍රතිපත්ති සකස් කරාම ඕක හුඟක් නිවැරදි වෙනවා. ප්‍රධාන වශයෙන් පාර හදනකොට මේ තත්ත්වය ඇති වෙන්නේ. දැන් පාරවල් හදනකොට මේවට අවශ්‍ය ටෙලිකොම් එකට, ජල සම්පාදනයට, විදුලි බල මණ්ඩලයට අවශ්‍ය පහසුකමත් එක්කම පාර හැදුවා නම් හරි. ඒක තමයි නොවුනේ. ඔබතුමා දන්නවා මේක හොඳටම දන්නවා. ඔබතුමා මේක පිළිබඳව කතා කරලා තියෙනවා මම දන්නවා. ඒ වගේම හැම මාසෙම වගේ කමිටියක් රැස් වෙනවා. ජල සම්පාදනයේ, විදුලි බල මණ්ඩලයේ, මාර්ග සම්වර්ධන, නමුත් ප්‍රතිඵලයක් ආවේ නැහැ. දැන් හරි ජාතික ප්‍රතිපත්ති ටික දුන්නොත් මං හිතන්නේ මේක සාර්ථක කරගන්න පුළුවන්.
ඔව් මහින්ද අමරවීර ඇමතුමනි, මේ සම්බන්ධයෙන් තමයි අපි අපේ ජාතික ආණ්ඩුව තියෙන අවස්ථාවේදී අපි ක්‍රියාත්මක කරේ. ඔබේ දීවර අමාත්‍යංශයත් අපි හරි ස්ථීරසාර මාර්ගවල ගෙනල්ලා ඒක අද ලාභයට පරිවර්තන වුණේ ජාතික ප්‍රතිපත්ති තුළින්. මේ ඒක තමයි තියෙන්නේ. ඉතින් අපි ඒක නොකරන වෙයි. නමුත් කරන්න පුළුවන් දේ යම් විදියකින් බාධාවක් ඇති කරන්නේ නිලධාරීන් තුළින්මයි. මේ රටේ සංවර්ධනය ඇනහිට වන්න තියෙන දේ මේක දේශපාලන පාර දෙන්න ඕනේ නැත්නම් රජයේ නිලධාරීන්ද පාර දෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් වෙනින් නූතන රටවල් යුරෝපයේ, ඉතාලියේ, මේක ප්‍රංශයේ ආණ්ඩු වෙනස් වෙන දවසින් දවස. නමුත් මේ ප්‍රතිපත්ති තියෙන නිසා ඒ ආකාරයෙන්ම ගමන් කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා මම මේ ගැන කතා කරේ. හෙට දින රජ කරන තරුණ තරුණියන් මෙතන පාර්ලිමේන්තුව අද ඇවිත් සිටිනවා. නැත්නම් මේගොල්ලෝ හිතාවේ නැත් දේශපාලකගේ වශයෙන් අපිට මාර්ග ඉදිරි අනාගතය මේකට හරි නායකත්වය දෙන්න බැරිලා තියෙනවද නැද්ද කියන එක. ඒක මතක් කිරීමක් තමයි මේකට අවශ්‍ය වන්නේ. ඒ වගේම තමයි මං හිතන විදිහට අපේ වැදගත් ආදායම් රට ඉදිරියට ගෙනියන්න පුළුවන් මාර්ග තමයි අපේ සංචාරක කර්මාන්තය. සංචාරක කර්මාන්තය මං හිතන්නේ ඉතාමත් අනගි තත්වයකට ඇවිල්ලා තියෙනවා. අද විදේශ සංචාරකයෝ 123,000 විතර එන්න තියෙන අවස්ථාව, මේ අවුරුද්දේ 130,000 විතර එනවායි කියලා අපිට පෙනෙනවා. මේව තමයි you call it the low hanging fruits කියලා දෙයක්. මේක අපි උපරිම මට්ටම ලබා ගන්න අවශ්‍යයි. නමුත් සංචාර කර්මාන්තය කියලා අපේ සංස්කෘතිය නැති කිරීමේ සංචාර කර්මාන්තයක් ගෙනෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපිට පේන්නේ මේ සම්බන්ධ උපරිමය ලබා ගන්න අවශ්‍යයි. සංචාරක රටට එනකොට ඒ ඔබින මට්ටවල රටේ තියෙන සංස්කෘතිය විකුරණ එක තමයි අත්‍යවශ්‍ය දේ. නැත්තම් නිකන් ඇවිල්ලා දවස් 3-4ක් හිටලා යන එක නෙමෙයි අවශ්‍ය වන්නේ. ඒගොල්ලෝ තියෙන ඩොලර් ටික මේ රටේ වියදම් කිරීම තමයි අවශ්‍ය වන්නේ. ඒකට අපට අවශ්‍යයි අපේ සංස්කෘතිය පෙන්ලා දෙන්න, ලංකාවේ හැම තැනකම ගිනියන්න පුළුවන් මාර්ගය ඇති කරන්න. මේක හරි විදියකට, හරි මට්ටමට, හරි මුදලකට විකිනම තමයි අවශ්‍ය වන්නේ. හැබැයි අපේ ලංකාවේ තියෙන සිටිත තමයි ඔන්න එන්න පටන් ගන්නකොට අපි කළුකඩ ව්‍යාපාරයක් ඇති කරනවා. ඒතර ඒක ක්ෂේත්‍රය දියුණු වීගෙන යනකොට මේ බාධක ඇතිවීම තුළින් හදාවැටීමක් ඇති වෙනවා. ඉතින් ඒක හරියාකාරයේ නායකත්වය දෙන්න අවශ්‍යයි. අපිට පේනවා ජෝන් අමරතුංග මැතිතුමා මේ සම්බන්ධයෙන් උවමනාවෙන් එක නායකත්වය ලබා දෙනවා. මම හිතන විදිහට හරි මාර්ග ගෙනියන එක අපි සියලු දෙනාම සතු කාර්යභාරය. හැබැයි මේ කරන ගමන මුදල් ඇමතිතුමනි මතක් කරන්න අවශ්‍යයි. සංචාර කර්මාන්තයේ බදු තුලින් තමයි රටට ඒකේ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ෆෝමල් සෙක්ටර් එක, ඉන්ෆෝමල් සෙක්ටර් එකක් තියෙනවා. අද booking.com තුලින් සාමාන්‍ය ඍජුව මීට පෙර ඒජන්තුවරුන් එන සංචාරකයෝ අද kelimma .com තුලින් තමයි ඉන්නේ. එදා 123,000-124,000 බදු ගෙවන්න තියෙන අවස්ථාව තියෙනකොට අද ඒක පැහැර හරි යනවා ඩිරෙක්ට්ලි මේ .com තුලින් බුක් කරන්න යන අවස්ථාවයි. ඉතින් මම හිතන්නේ මේකේ පරිපාලනයක් ගේන්න අවශ්‍යයි. මේවා ලියාපදිංචි කරලා තියෙන හොටෙල් වලට ඇවිල්ලා ඒකට ලබා ගන්න පුළුවන් බදු ප්‍රමාණය ලබා ගත යුතුමයි. මොකද මේකෙන් අපිට අඩු ගානේ US ඩොලර් මිලියන් 15ක් 20ක් අවුරුද්දකට නැති වෙන එක තමයි අපිට මේ සම්බන්ධයෙන් මතක් කරන්න පුළුවන් වන්නේ.
විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
ඒ නිසා මම මේ අවස්ථාවේදී කතා කරන්න තියෙන මට මිනිත්තු තව 5ක් 7ක් විතර දෙන්න පුළුවන් නම් මගේ කරනවා. මම හිතන්නේ ලක්ෂ්මන් කිරියල්ල ඇමතුම මෙතන ඉන්න නිසා අවසන් ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමා මම තව මිනිත්තු 5ක් 7ක් ගත්තර කමක් නැද්ද?
කිනාගේ කැපෙන්නේ?
මට බිදු 30ක් දෙනවා කියලා තිබ්බ එක 20කට අඩු වෙලා තියෙනවා. ඒ නිසා තමයි මම මේ මම පුළුවන් තරම් ඉක්මනට ඒ සම්බන්ධයෙන් එතකොට තියෙන ශ්‍රී ලංකන් ආයතන සම්බන්ධයෙන් මම හිතන විදිහට මේක රටේ ඉදිරියට ලොකු අවශ්‍යතාවයක් තිබෙනවා. නමුත් මේක හරියාකාරව තාම නායකත්වය දෙන්න බැරි වෙලා තිබෙනවා. මේ අවුරුද්දේ බිලියන් 55ක ලාභයක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි ක්ෂණිකව මේක විසඳුවේ නැත්නම් අපේ බදු ගෙවන්නන්ගේ තියෙන මේ මුදල් ප්‍රමාණය අනවශ්‍ය ලෙස මේ පාඩු වැඩ කටයුතු කරගෙන යනවා. අද පේන්නේ ඉදිරි දැක්මක් නැතුව, මේ සලස්මක් නැතුව යන ගමනක් තමයි තිබෙන්නේ. මේ නිසා මේ සම්බන්ධ ක්ෂණිකව අපි මේකට උත්තරයක් ලබා ගන්නම අත්‍යවශ්‍යයි. So the shipping trade, I think this is one of the most important aspects that are happening. Neugata Kirima. Me rate, make a seek the Sanvandana Kathila Tienova, Eda Lali Tatrat Mudri Matuma, Magadesapal, Nayakate Guru, Eda Idripatkala Deda, Egdas Namse Hatate, Patangat, A, Satana Turin, Ada Eke, seek the Sanvandana Kathila Tienova. අපර පේන්නේ මේ එදා කරපු අදිතාලමට අද මීටරිය වෙනසක් ඇති කරන අවශ්‍යයි. ජපානයේ අපිට මේකට හුඟක් උදව් වෙලා තිබෙනවා. ඒ නිසා අද කන්ටේනර් මිලියන් 7ක් විතර අපේ කොළඹ වරාය තුලින් ගමන් කරන අවස්ථාවේදී තව මිලියන් 3 4ක් අවුරුදු දෙක තුලින් කටයුතු කරන්න අවශ්‍යයි. මොකද නැත්තම් වෙන්නේ ලංකාවට එන්න තියෙන දේ අපට සපයන්න බැරි වුණොත් වෙනින් වරාය තුලින් ගමන් කරනවා. ඒ නිසා මම මේ අවස්ථාව ප්‍රයෝගික කරගන්නවා සවුත් හාබර් ෆේස් 1 එකේ සංවර්ධන තුලින් අද විදුලි බල මණ්ඩලයේ විදුලි බලය සහ බල ශක්ති ඇමති වශයෙන් අපිට තියෙනවා ඉතාමත් ලොකු කාර්යභාරයක් මේ රටේ යටිතල පස්වම් වශයෙන් කටයුතු කරන්න අපේ විදුලි බලය ජනනය කිරීමේ ඒ තියෙන වැඩපිළිවෙල අපේ අමාත්‍යංශය තමයි තිබෙන්නේ නමුත් අපිට පේනවා අද ගල් අඟුරු තුලින් LNG වලට ගමන් කරන තියෙන අවස්ථාව නමුත් මේ LNG වලින් ෆ්ලෝටින් ටර්මිනල්ස් වලට බාධාක් තියෙනවා වරායේ මුදල් උපයන අවස්ථාවේදී අපට නිකරුණේ ගෙනල්ලා මේ LNG ටර්මිනල් ෆ්ලෝටින් ටර්මිනල් ඇති කරන්න බෑ. නමුත් අපිට තියෙනවා සවුත් හබර් ෆේස් 1 එකේ ECT SAGT එක්ස්ටෙන්ෂන් එක පාවිච්චි කරලා CICT එක්ස්ටෙන්ෂන් එක තුලින් අපිට මේ අවස්ථාව ලබා දෙන්න පුළුවන් නම් මාස 3 4 5කින් අවුරුදු 5 6කින් තියෙන ආයෝජනීය වරාය අධිකාරියන් තියෙන එක අපිට දැම්මම කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. I'll just mention this in passing sir so that you'll be able to We'll be able to take cognizance of the fact that the ability to develop this, while land availability in around the port of Colombo is very limited and therefore may be restricted in its ability to expand marine engineering facilities, which is much needed in expansion, existing breakwater in phase two of the original Colombo port expansion will allow the construction of a custom LMG bunkering facility in compliant and easily accessible location on the west of the port of entrance. See, I'll basically, with your permission, I'll get this printed into the Hansard, sir. You'll be able to see the geographical ability to have a quick phase extension to the existing piers that are there, where the LNG storing and the bunkering facility could be easily brought in. Phase 2 was originally expected to be constructed in around 2025, and such is the SLPA's long-term development plan. The advantage of rapidly accelerating it will serve several purposes. One, fulfill the future SLPA development plans. Second one, the SLPA to increase the deep water berthing facility, which is fast becoming important because in this region, if we want to take advantage of the sixth freedom development that is taking place, this is the best way of able to attract those shipping lines that are there. Permit a unique port feather in the future, future by expansion of ECT, SAGT to become potentially the world's longest back-to-back deep water terminal position to the port of Colombo to be major relay port when the transshipment volumes are going to decline. Position to port of Colombo to become one of the most, one of the first ports to globally offer LNG bunkering facility. So I guess these are the situations that are necessary in order to get things moving. So අපි විදුලි බලය සම්බන්ධයෙන් මේ ආණ්ඩුව තුළින් අපි යම් සීග්‍රයෙන් කටයුතු කරගෙන යනවා. අපිට පේන්නේ මෙතෙක් දුර අපි පාරිභෝගිකය ආරක්ෂා කරන වැඩපිළිවෙලක් අපි මේ දවස් 55 තුළින් කටයුතු කරගෙන යනවා. අද වෙන්නේ අපි විදුලි බලය ජනනය කරන රුපියල් 22 කර දල වශයෙන් අපි විකුණන රුපියල් 16කට ඉබේම පාඩුවක් තිබෙනවා. ඉතින් අපිට කරන්න පුළුවන් එකම දේ තමයි අඩුම මිලට ජනනය කරලා ඒකේ වාසිය අපේ පාරිභෝගිකයට ලබා දෙන්න. එක වගකීමකින් කියනවා අපි කිසිසේත්ම විදුලි බිල වැඩි කරන්න ඉඩ දෙන්නේ නැහැ අපේ පාරිභෝගිකයට. යම් පැතිවලින් රජයේ අංශය වෙන්න පුළුවන් යම් විදියකින් අපනැනකරුවන්ගේ සම්බන්ධයෙන් එදා US ඩොලර් 710කට වික් එකද 706කට අඩු වෙලා තියෙනවා ඒ සම්බන්ධ සංශෝධනය කරනවා නමුත් පාරිභෝගිකයක් කිසිසේත්ම මෙවැනි දෙයකට මිල වැඩි කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ ඊට පස්සේ තමයි අප මේ අවස්ථාවේදී ඒ ජනනය කිරීම තුලින් අපි පුළුවන් තරම් රිනුවබල් එකෙන් සූර්ය ආලෝකය පාවිච්චි කරලා ජල විදුලිය පාවිච්චි කරලා ඒක තුලින් අපි පුළුවන් තරම් තෙල් විකල්ප මාර්ගයක් ඇති කරන එක තමයි අප මේ අවස්ථාවේදී කරගෙන යන්න තියෙන්නේ. ඒ නිසා මම මේ අවස්ථාවේදී ප්‍රයෝගික කරගන්නේ අද අප ආනනය කරලා වෙළඳාම කරනවට වැඩිය අප රටේම නිෂ්පාදනය කළ අපනයන කරන ස්වරූපයට අපි එකතු වෙන්න ඕනේ. මේ අයවැය තුලින් මීටත් වැඩිය අපට දිරිගැනීම් දෙන්න පුළුවන් නම් අපේ යපනන ක්ෂේත්‍රය බිලියන් ඩොලර් 20කට විතර ලං වෙන අවස්ථාවේදී අප මීට වැඩි ශීඝ්‍රයෙන් සංවර්ධනයක් ඇති කරන්න පුළුවන් අපි දිරිගැන් දෙන්න පුළුවන් නම් අද අප රටේ දූපතක් රටේ හැම කොනකම අපේ මුහුද තියෙන එකේ මසුන් තියෙනවා අපි තාම ආනයනය කරනවා මෙතෙක් ටින් කරන මාළු ටික අපි නැවත ආනයනය කරන්න පටන් ගන්න තියෙනවා ඒ වගේම තමයි අපේ කෘෂි කර්මී අපි එදා ඉඳන් අපි වගා කරමු රට හදමු කියලා කතා කරාට අද තාම අපි බිලියන් 70ක් ආනයනය කරනවා මේ රටට මේකට දිරිගැන්වීම් දීලා අපි මෙවැනි කෘෂිකර්ම ක්ෂේත්‍රය සංවර්ධනය කරන්න පුළුවන් නම් අපි විදේශ විනිමයත් ආරක්ෂා කරනවා රටේ කෘෂිකර්මයටත් යම් විදියෙන් හොඳ සෙතක් ලබා දෙනවා මේක තමයි අවශ්‍ය වන්නේ ඒ වගේම තමයි අපි රටේ අපේ සම්පත ඒ කියන්නේ සේවක සම්පත අප මේ රටේ තියාගන්න නැතුව මැද පෙරදිග රටවල් වලට ගිහිලා වැඩ කරනවා අප මේ රටේ ඊට වැඩිය හොඳ පඩියක් දෙන්න පුළුවන් නම් අපේම අහිංසක තරුණ තරුණියන් රුපියල් 25,000-35,000කට ගිහිලා මැද පෙරදිග වැඩ කරනට වැඩිය මෙහෙම මේ මුදල ලබා ගන්න පුළුවන් නම් අපේ පෞල් ජීවිතයත් සරුසාරමත් වෙනවා එයාගේ අනාගතයත් තමාගේ පවුලත් එක්ක ඉන්න පුළුවන් අවස්ථාව දරු දරුයන් එක්ක ඉන්න පුළුවන් අවස්ථාව ඇති වෙනවා මේව තමයි අපි සැලැස්මක් වශයෙන් කටයුතු කරන්න අවශ්‍ය වන්නේ ඒ වගේම තමයි සූර්ය බලය තියෙනවා ජල ශක්තිය තියෙනවා අපි තාම ඩීසල් වලින් තමයි විදුලිය නිෂ්පාදනය කරන්නේ මේව තමයි අපි වෙනසක් ඇති කරගෙන යන්න තියෙන මාර්ගය පෙන්වන්න හදන්නේ කෙටි කාලෙ තිබ්බත් අප අපි අත්‍යවශ්‍ය වශයෙන් මෙවැනි වෙනස්කම් කිරීම තමයි අප ඉදිරියට කටයුතු කරගෙන යන්න තියෙන්නේ මම තව එකක් ගැන කතා කරන්නේ ඒක තමයි අපේ මහ බැංකුව මේ රටේ හදන්න පුළුවන් ගමන තව දීර්ඝ කරන්නේ මේ මහ බැංකුවේ ඉන්න අය තුලින් අපි එදා ඉඳන් මම කිව්වා මේ රටේ ඇන හිටින්ද කටයුතු කරන එක ආයතනය තමයි මුදල් අපේ මහ බැංකුව මහ බැංකුවේ ප්‍රතිපත්ති රටේ තියෙන මූල්‍ය සම්පත උදව් කරන්න පුළුවන් වැඩපිළිවෙළක් මේ ඇති කරලා තියෙනවා දැන් මෑතකදී ඉදිරිපත් කරලා තියෙනවා US ඩොලර් බිලියන් 3ක් විතර අපි බොහොම සතුටු එවැනි මුදල් ප්‍රමාණයකට ගෙන්න ගන්න පුළුවන් නමුත් අපි ගෙන්න ගන්න පුළුවන් අවස්ථාවේදී අපේ ආණ්ඩුව නොමගියවල තිබෙනවා අද 100ට අවුරුදු 10ක් 7.85ක පොලි අනුපාතයෙන් ලබා කරලා තියෙනවා දැන් මේ අවස්ථාවේදීම මලේසියාව 3.87ක් කරන් තියෙනවා තායිලන්තේ 2.51ක් කරන් තියෙනවා වියට්නාමේ 4.78ක් අවුරුදු 10ක මේ පොලි අනුපාතය ලබලා තියෙනවා ග්‍රීසිය වගේ රටක් 3.84යි බොත්සවානා 5.27යි ඒ වගේම අපි අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා මේකම 105ට අඩු මට්ටමට අපිට පොලි ප්‍රමාණකින් ගන්න පුළුවන් වුණා.
ඔබතුමා දැන්
මේව තමයි
කතාව අවසන්
කරන්න අවශ්‍ය. අප රටේ ඉදිරියට අපි ඩොලර් තුලින්
එතුමාට බාධා කරන්න එපා ගරෝ මන්දතුමා මොකද විනාඩි 7ක් දැන් අතිරේක වැඩගෙන තිනවා. ඒක නිසා ගරු අනුරස්සදායක මන්දතුමා
දැන් මෙතුමා ඉතාමත් වැදගත් තොරතුරක් ඉදිරිපත් කරේ. ඒ කියන්නේ ඩොලර් බිලියන 1.4ක් අවුරුදු 10ක සොයුරි බැඳුම් කරයක් නිකුත් කරලා තියෙන මහ බැංකුව විසින්. එහි පොලි අනුපාතිකය 7.85 යොබ කිව් පරිදි. හැබැයි මේ ආසන්න රාජ්‍යයන් අරන් තිබෙනවා 104ට වඩා අඩු පොලියට. එතකොට එවැනි බැඳුම් කරයක් ඒ කියන්නේ ඩොලර් බිලියන 1.4ක් වෙනි විශාල බැඳුම් කරයක් පොලි අනුපාතිකයේ 7.85ක් වෙනි එකට මහා බැංකුව නිකුත් කිරීම සඳහා කටයුතු කරේ ඇයි කියන එක ඔබතුමා කැබිනට් මණ්ඩල අමාත්‍යවරයෙක් හැටියට කවුරු ඉදිරිපත් කරනවද?
අපි අහලා තියෙනවා. ඒ සම්බන්ධයෙන්. ඒක තමයි මම කිව්වේ මේ රටේ මහා බැංකුව සමහර වෙලාවට රටේ සංවර්ධන ඇන හිටවන තුරන් කටයුතු කරලා තියෙන්නේ. මේව ගැන කිව්වහම ඒගොල්ලෝ හදිසි වෙන දේවල් කරන්න. මේ අවුරුදු ගණනාවක් දන්න පොලි ගෙවන්න තියෙනවා. ණය ගෙවන්න තියෙනවා. ණය අපි ගත්තේ වෙන්න පුළුවන්. නමුත් රටක් වශයෙන් කවුරු ගත්තත් රටක් වශයෙන් ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. ඉතින් මේ පරිපාලනය දන්න අවුරුදු 5ක් තුනම ලබා ගන්න ඕනේ කියලා. අන්තිම පෑ වෙනකද හිටලා ඊට පස්සේ කියන සල්ලි ගෙවන්න මෙහෙම අවස්ථාවක් නැහැ කියලා කටයුතු කිරීම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වහම රටේ ප්‍රතිපත්ති ගෙනියන්නේ ලංකාව. අපේ තමයි මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ. සුද්ධ ඇවිල්ලා අපිට කියන්න ඕනේ අපේ රටේ ඉදිරියට ගෙනියන්න පුළුවන් මාර්ගය. මේක තමයි තියෙන දේ. අපේම ශක්තිය තියෙන්න අවශ්‍යයි මේ අයට කියන මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුළුවන් මූල්‍ය අරමුදල වෙන්න පුළුවන් ලෝක බැංකුව වෙන්න පුළුවන් උතුරු කොරියාව වෙන්න පුළුවන් නෝත් කරන්න තියෙන හරි දේ කරන එක තමයි අපිට අවශ්‍ය
ඔබතුමා කරුණාකරලා අවසන් කරන්න දැන්
ඉතින් ඒ සම්බන්ධයෙන් නෑ වැරදි ඔබතුමා නොදන්නා දේවල් ගැන කතා කරන්න නැතුව කරුණා කළා මේව කරගෙන ඕකේ තියෙන ණය අපේ හිටපු ජනාධිපතිතුමා දන්නව මොනවද වෙලා තියෙන්නේ කියන එක. ඒකේ ඔබතුමාලා ගත්ත පව් තමයි අපර ගෙවන්න තියෙන්නේ. නමුත් ඒක අපි අලංකාර මට්ටමට අඩු කරලා කටයුතු කළා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන්
කරුණා කළා බාධා කරන්න එපා ඔබතුමා.
අපේ කාලේ ගත්තේ ණය 104.8 105යි. මෙන්න මේ සම්බන්ධයෙන් තියෙන වෙනස තමයි අපිට පේන්න තියෙන්නේ.
ගරු ඇමතුමා කරුණා කළා අවසන් කරන්න.
වෙලා ගන්නේ නැහැ. ඔබතුමාට වෙලා සම්බන්ධ සටනක් තියෙනවා. මට අවශ්‍ය වන්නේ අපේ ආණ්ඩුව මේ ඔක්කොම ප්‍රශ්න තුලින් අපි හරි මාර්ගයට ගෙනල්ලා තියෙනවා. අපි බරපතලව නැතුව තමයි මුදල් ඇමතුමා මේ ගැන කතා කරලා තියෙන්නේ. නමුත් අපට අවශ්‍ය වන්නේ හරි මාර්ගයට මේ රටේ අවශ්‍යතාවය ඉටු කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇති කරන්නේ. මේ සම්බන්ධ රුපියල අවප්‍රමාණ වීම. කවුද මේ සම්බන්ධ කටයුතු කරන්නේ? එක වෙලාවක් තියෙනකොට බලන්නකෝ ඔක්තෝබර් 26 වෙනකොට මේ රටේ රුපියල අවප්‍රමාණ වෙන එක දවස් 52 තුඩ ඒක මේ 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 අධිප්‍රමාණී වුණා. ඊට පස්සේ මොකද මේ තුලින් වෙන්නේ? රටේ අස්ථාවරභාවයක් තියෙන රුපියල ස්ථාවර වෙන්න පුළුවන් මත්ත මොකද්ද?
ගරු ඇමතුමා ඔබතුමා දැන් කරුණා කළ අවසන් කරන්න.
මහා බැංකුවේ තියෙන ප්‍රශ්න
කරුණා කළ අවසන් කරන්න.
දේශපාලනය කරන්න ගිහිලා රටේ ආර්ථික ප්‍රශ්න ඇති වෙන එක තමයි තියෙන්නේ. ඉතින් ඒ මග හැරලා අපි ශක්තිමත්ව මේ ප්‍රශ්න විසඳනවා. අපේ අහිංසක ජනතාව මුල් කොටගෙන ඒ තියෙන ප්‍රශ්න වලට අද විසඳුම් දීලා තියෙනවා කියන එක සතුටින් ප්‍රකාශ කිරීම
බොහොම ස්තුතියි. ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා ඔබතුමාගේ විනාඩි 20යි.
ටිකක් වැඩියෙන් දෙන්න දෙන්න. ගරුක මේ කතා නායකතුමනි 20යි 2019 මාර්තු 5 වෙනිදා අපේ මුදල් ඇමතිතුමා 2019 වසර සඳහා අයවැයක් ඉදිරිපත් කළා. එසේ කරද්දී මුදල් ඇමතිතුමා තම කතාව පටන් ගත්තේ අද අප රට සහ ආර්ථිකය වැටී තිබෙන්නේ අන්ත අසන්න තත්ත්වයට වගකී යුත්තේ දින 52 රජය කියලා. එසේ කීමෙන් එතුමා උත්සාහ කළේ 2015 ජනවාරි 8 වෙනිදා සිට 2019 මාර්තු 5 දක්වා දින 1516 දින 1464ක්ම අගමැති වශයෙන් කටයුතු කර රනිල් වික්‍රමසිංහ නොව අගමැති හැටියට දින 52ක් වගකීම දරුවා යයි කියන මාගේ කරපිට ඒ ඛේද වාචකේ පටවන්නයි. මං ඒකත් වෙනවා. 2018 ඔක්තෝබර් 26 වෙනිදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් සමගම පැවති ආණ්ඩුව කඩා වැටුණා. එවිට අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මා අගමැති ලෙස පත්කොට නව රජයක් වීටූ බව අපි හැමෝම දන්නවා. එසේ කරද්දී ජනාධිපතිතුමා කියා සිටියේ එතුමා එසේ කරන්නට එක් හේතුවක් වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මුළු ආර්ථිකයටම කරගෙන යන හානිය නවත්වා ගැනීමට අවශ්‍ය වූ නිසයි කියලා. නව ආණ්ඩුව පත්වී දින 14කට පසු ජනාධිපතිතුමා 2018 නොවැම්බර් 9 වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැර 2019 ජනවාරි 5 වෙනි දිනට මහමැතිවරණයක් කැඳෙව්වා. ඒත් 2018 නොවැම්බර් 14 වෙනි දින ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අත්widetilde අතර 2018 නොවැම්බර් 15 වන දින කථානායක කරු ජයසූරිය මාතා පවසා සිටියේ රාජ්‍යයට විරුද්ධව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වූ බවයි. ඉන්පසු 2018 දෙසැම්බර් 3 වෙනි දින අභියාචනා අධිකරණයේ විසින් අපගේ කැබිනට් මණ්ඩලයේ වැඩ තහරම් කරනු ලැබුවා. එයින් ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙන්නේ 2018 ඔක්තෝබර් 26 වෙනි දින ජනාධිපති සිරිසේන මැතිතුමා පත් කළ නව ආණ්ඩුවට නෛතික බාධාවක් නැතුව කටයුතු කරන්නට හැකි වූයේ 2017 නොවැම්බර් 14 වෙනිදා තෙක් පමණක් බවයි. එනම් දින 19ක් පමණයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා 2006 සිට 2014 දක්වා කාලය තුළ අප ඉතා සාර්ථක ආර්ථිකයේ මෙහෙවූ ආකාරයට අපේ සැලසුම් ක්‍රියාත්මක කරන්නට අපට හැකි වුණේ නැහැ. එසේ වුවත් ජනතාවගේ වාසියට සහන කීපයක් ලබා දෙන්නට බදු කීපයක් අඩු කරන්නට අපට හැකි වුණා. විශේෂයෙන්ම තෙල් මිල සැලකිය යුතු ප්‍රමාණකින් දෙවරක් අඩු කරන්නට හැකිවීම නිසා දනුණු ලෙස බැටවැදී තිබූ ජනතාවට විශාල වාසියක් ලැබුණා. පොහොර සානාධාරයේ නැවත ක්‍රියාත්මක කිරීමට හැකි වුණු නිසා අන්ත අසරණ මට්ටමට වැටී සිටි අපේ ගොවීන්ට සහනයක් ලැබුණා. ඒ වගා ණය කපහැරීම ඇතුළු තවත් සහන රාශියක් අප දියත් කරන්නට සූදානම් කර තිබුණාද කතානායක ගරු ජයසූරිය නායකත්වයේ එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තුවේ කළ දේශපාලනික අවනිශ්චිතභාවය නිසා මේ දින 19 තුල අපට කළ හැකි වූයේ සීමිත වැඩ කොටසක් පමණක් බව අප කියන්න අවශ්‍යයි. ඒ වුණත් ආයෝජකකින් විශ්වාසය නැවත තහවුරු කරගෙන මේ දින 19 තුල ඇමරිකානු ඩොලර් මිලියන 1000ක පමණ ආයෝජන රටට ගෙනීමට විදේශ ආයෝජකකින් කීප දෙනෙක් එකඟව කරගන්නට අපට හැකිවද 2018 නොවැම්බර් 14 වෙනිදා මතු වූ අවනිශ්චිතභාවය නිසා එම ආයෝජනයේ මල්පල ගැන්වීමට සිදු නොවිණි. ඒ අතරම මහ බැංකුවේ වෙනසක් කරන්නට අපිට අවකාශයක් උදා නොවු නිසා රුපියල් ශක්තිමත් කිරීමේ ප්‍රයත්නයට අත දබන්නට අපට අවස්ථාවක් උදා වුණේ නැහැ. සංචිත රැක ගන්නට අපට නෛතික පදනමක් තිබුණේද නැහැ. ඒ නිසා මුදල් නැමැති කියන ආකාරයට මහ බැංකුවේ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 1000කින් ෂෙයර් වීම ඇතනම් ඌ එම චෝදනාව යොමු කළ යුත්තේ මේ රජය විසින් පත් කරන ලද මහා බැංකුවට කියේ නිලධාරීන්ට ආ මුදල් මණ්ඩලයට ගරු කථානායකතුමනි අපගේ ජනතා සංවේදී රජය විසින් යත් කළ වැඩසටහන හරහා අප රටේ ආයෝජනය නැවත ගෙන්වා ගැනීමට තිබූ ආසාව මේ මැතිවරණ බීතිකාවක් ඇති එක්සත් ජාතික පක්ෂයේ TNA හවුල විසින් විනාශ කරන ලදී. වසර 4ක් තිස්සේ කාබාසිනාවී තිබූ ආර්ථිකය ගොඩනැගීමට තිබූ අවස්ථාවක් ප්‍රමාද වුණා. සියලුම ආර්ථික කොටස්කරුවන් මානසිකත්වයේ කඩාවැටීම නතර කිරීමට තිබූ අවස්ථාවක් අහිමි වුණා. ගරු කථානායකතුමනි 2006 සිට 2015 අපි පාලන කාලයේදී අවුරුදු 9ක් ඔස්සේ යුද්ධයක් සමගම 6.4% ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගන්නට අපට හැකි වුණා. අප රටේ මුළු ඉතිහාසයේම සනිටුහන් වූ වැඩිම ආර්ථික වේගයයි වර්ධන වේගයයි. එෙහිදී මතක තබා යුතු කරුණු තමයි අපි එසේ වර්ධනයක් ඇති කර ගන්නා විට ඒ කාලයේ ලෝකයේ රටවලට මුහුණ දෙන්නට සිදු වූ දැවැන්තම ජාත්‍යන්තර ආර්ථික අභියෝගය වන භයානකම ආහාර අර්බුදය, උග්‍රතම තෙල් අර්බුදය, දරුණුම ආර්ථික අර්බුදය, තියුණුම බැංකු අර්බුදය සහ දැවැන්තම ණය අර්බුදය යන අර්බුදවලට මුහුණ දෙන්නට අපට සිදු වුණා. ඒ විතරක් නොවේ, අපේ රටේ සම්පත් රාශියක් ගිලගත් අභ්‍යන්තර යුද්ධයකට අපට මුහුණ දෙන්නට සිදු වුණා. එහෙත් එම අභියෝගවලින් පැන නැගුණු අයහපත් ආර්ථික ප්‍රතිවිපාක ජනතාවට ගලා යාමට අපි ඉඩ තිබුවේ නැහැ. මේ රජයේ නායකින් වගේ අපි ජනතාව ඉදිරියේ කෙඳිරි ගෑවේ නැහැ, ඇඬුවේ නැහැ. අපි කිව්වේ නැහැ පහුගිය ආණ්ඩුව තමයි මෙහෙම කරේ, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩු කාලය තමයි මේකට වග කියන්න ඕන කියලා අපි කිව්වේ නැහැ. අපි ප්‍රශ්න විසඳුවා, රට හැදුවා, මුළු රටම එකම වැඩබිමක් කළා. ගරු කථානායකතුමනි, පසුගිය රජයේ වසර 4ක් මුළුල්ලේම සෑම වසරකම වර්ධන වේගය ක්‍රමයෙන් අඩු කර ගනිමින් 2018 ආර්ථිකයේ වර්ධනයේ 3.3% පමණ අඩු අගයකට අඩු කරගෙන තිබෙනවා. ජාත්‍යන්තර ග්ලෝබල් ෆිනෑන්ස් විශ්ලේෂණයට අනුව 2014 වර්ධනය අතින් ශ්‍රී ලංකාව සිටි ආසියාවේ මුල් තැන, 2017 ශ්‍රී ලංකාව යුද්ධයක් පවති ඇෆ්ගනිස්තානය සමඟ අන්තිම තැනට පුරබදනවා. සමහර විට 2018 ශ්‍රී ලංකාව දුර්වල ආර්ථිකය ලෙස වාර්තාවක් සනිටුහන් කරන්නට බැරි නැහැ. අද ශ්‍රී ලංකාවේ විශාලතම සමාගමේ සිට කුඩාම ව්‍යාපාරය දක්වා මේ ආර්ථික සංකෝචනය බැටකනවා. සියලු දෙනාම පායේ අපට කියා සිටින්නේ අපේ බිස්නස් දැන් වැටිලා, අපිට අපේ භාණ්ඩ සහ සේවා විකුණා ගන්න හෝ අලෙවි කර ගන්න දැන් බෑ කියලා. ඒ අය තවදුරටත් අපට කියා සිටින්නේ අපි බදු ගෙවලා, පඩි ගෙවලා, රජයේ අනිකුත් ගාස්තු ගෙවලා, පොලී ගෙවලා, හමාරුවෙන් පසුව අපට ඉතිරි වෙන්න දෙයක් නැහැ කියලයි. අපේ ව්‍යාපාර තව දින කීපකින් වහන්න වේවි කියලා. ඒ අතරම තවත් අය කියා සිටින්නේ බැංකු ණයක් හෝ කල්බදු ලීස් වාරිකය ගෙවා ගැනීමට නැහැ වූ නිසා ඔවුන්ට දැනටමත් විවිධ සම්පත් අහිමි වී ඇති බවයි. ඔවුන්ගේ නම් ක්‍රිප් එකේ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ දැන් වාර්තා වී ඇති නිසා මේ වන විට කිසිදු මුල්‍යායතනයකින් ණයක් ලබා ගත නොහැකි බව වූ බවයි. ගරු කථානායකතුමනි, පසුගිය වසර 4 තුලදීම මේ රජයේ බදු දෙගුණ කළා. ඒ මදිවට 2019 තවත් බදු පානවනවා. නමුත් දළ දේශීය නිෂ්පාදිතය එතනමයි. මේ රජයේ ධනාගමෙන් බදු අය කරගන්නවා පමණක් නොව බදු ආදායම් වැඩි කරගත්තා කියලා පම්පෝරිත් ගහනවා. ඒ අතරම රට ණය උගුලක පසුගිය රජ කාලයේ තිබුණා කියලා අගමැති මුදල් ඇමති තාමත් කියනවා. ඒත් ඇත්ත තත්ත්වය කුමක්ද? දෙදා සයේද ආරම්භේදී අප රජය භාරගන්න අවිට රාජ්‍ය නයතුගේ රුපියල් බිලියන දෙදස් දෙසීය විසි දෙකයි. එවිට දළදේශය නිෂ්පාදනයට සාපේක්ෂිතව නය භාරතාවේ සියට අනුව එකක ඉහ ලාගේක පැවතුරා. දෙදස් දාහතර අගදක්වා අවුරුදු නමේ කාලය තුළදී රාජ්‍ය නෑ රුපියල් බිලියන පන්දාසකසි හට නමයකින් වැඩිවී රුපියල් බිලියන හද්දාස් තුන්සිය අනුව එකක් බවට පත්තුනා. එහෙත් එලෙස එකතු වූ නයහරා දැවන්ත යටිතල භාසුකන් අපේ රට ඉදිකරෙන බවත් යුද්ධයට මුදල් වැය කළ බවත් උතුර නැගෙනීර නැවත ගොඩ නැගූ බවත් හැමෝම දන්නවා. ඒ අතරම එම කාලය තුළ රටේ දළදේශය නිෂ්පාදිතය සීග්‍ර ලෙස වර්ධනය වූ නිසා දළදේශය නිෂ්පාදනයට සාපේක්ෂක රාජ්‍ය ණය භාරතාවය 71 දක්වා ආඩු වුණා. එහෙත් 2018 අග වෙන විට මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 12ක් දක්වා වැඩි වී ඇති බවට ඇස්තිමේන්තු කර තිබෙනවා. ඒ අතර අයවැය කතාවේ සටහන් වලට අනුව දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය භාරතාවේ 91ක් දක්වා භයානක මට්ටමකට වැඩි වී තිබෙනවා. කරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, රටේ පවතින පොලි අනුපාතය ක්‍රමයෙන් අඩු කර ගැනීමට පසුගිය රජය සමත් වූ නිසා කිසිදු අපහසුතාවකින් තොරව රටේ ණය කළමනාකරණය කර ගැනීම අපට හැකි වුණා. එපමණක් නොව ණයතුගේ කල්පිරීමේ කාලය දෙගුණ කර ගැනීමටත් අප සමත් වුණා. ඒ සමගම 2008 සිට 2014 කාලයේදී අපි ගෙවූ පොලි අනුපාතයන් ක්‍රමකින් 50%කින් අඩු පමණ අඩු කර ගන්න අපට හැකි වුණා. එහෙත් පසුගිය වසර 4 තුළදී ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව සැලකිය යුතු ප්‍රමාණකින් අයහපත් අතර හැරී තියෙනවා. පොලි අනුපාතය 60%කින් පමණ වැඩි කරගෙන අද රට ණය උගුල කර හිර කරගෙන ඇති බව හැමෝම දන්නවා. අගමැතිතුමා කියන්නේ රජයට දැන් ණය ගෙවා ගැනීමට අපහසුයි කියලයි. මහා බැංකු අධිපති කියන්නේ අද අප පෙරට වඩා දරුණු අවපහතයක සිටින බවයි. ගරු කතානායකතුමනි, අද අප රටේ රැකියා බිහි වෙනවා. වෙනුවට රටේ රැකියා කරමින් සිටි අයගේ රැකියා නැති වීගෙන යනවා. 2014 අවසානයේදී සේවා නියුක්ති වාර්තා වූයේ 84,24,000 ලෙසයි. එහෙත් 2018 ජූනි වන විට රැකියාවල යෙදී ඇති සංඛ්‍යාව 79,70,000ක් දක්වා අඩු වෙලා ඒ අනුව අවුරුදු 3.5ක් තුලදී රැකියා අවස්ථා 454,000ක් අප ආර්ථිකයට අහිමි වෙලා මේ ඛේදවාචකයේ පිළිබඳ එක වචනයක්වත් මේ මුදල් ඇමතිතුමාට කියන්න පුළුවන් වුණේ නැහැ. අපනයන වැඩි වූ අයයි අගමැතිතුමා දිගින් දිගටම කියන කතාවත් පදනම් රහිතයි. අපගේ රජයේ කාලයේදී ආර්ථික ස්ථාරලා යැයි පවසා ගත් දේශපාලඥයින් කීප දෙනෙකු පුන පුනා කියා සිටියේ ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනය පිළිබඳ ඔවුන් සෑහීමකට පත් නොවන බවයි. ඔවුන්ගේ රජයක් හරහා අපනයන දැවන්ත ලෙස වර්ධනය කරන බව. ඒ අනුව ඒ අය බලය ලබාගත් විගසම යුරෝපා සංගමෙන් GSP ප්ලස් සහනය ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කරන ලද සියලුම කොන්දේසි වලටවත් එකඟ වී ඒ සහනය ලබා ගත්තා. එහෙත් ඒ කොන්දේසි අතර භයානක කොන්දේසි රාශියක්ද තිබුණා. ශ්‍රී ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ඉදිරිපත් කරනු ලැබූ යුද අපරාධ යෝජනාවලට පක්ෂ වෙන්න සිදු වුණා. අතුරුදාන් වූ අය පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරන්න සිදු වුණා. විදේශික විනිසුරුවන්ගෙන් සමන්විත අධිකරණ ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම එකඟ වෙන්න සිදු වුණා. අත්අඩංගුණ තිබුණු දරුණු LTT සමාජිකින් විශාල සංඛ්‍යාව නිදහස් කරන්නට සිදු වුණා. කීර්තිමත් යුදාමුදා ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨ නායකින් බොහෝ දෙනෙකුට විරුද්ධව නඩු පවරා ඔවුන් හිරේ දමන්නට සිදු වුණා. ඉඩම් නිදහස් කරන්න ඕනේ අපි කරන්න. මේ ආකාරයෙන් මේ ස්ථාරවරු පැතු ආර්ථික වාසි ලබා ගන්න රට පවා දුන් පසුවත් 2015 සිට 2018 දක්වා වසර 4ක් සඳහා අපඩයන සාමාන්‍ය අගය ඇමරිකානු ඩොලර් බිලියන 10.9ක් පමණයි වාර්තා කරගෙන තියෙන්නේ. එනම් 2014 අපරාජ්‍ය කාලයේදී වාර්තා වූ අපනයන අගය වන ඇමරිකානු ඩොලර් බිලියන 11.1ත් අඩු අගයක්. මේ පෙනී යන්නේ දේශපාලනික අතින් දැවැන්ත ලෙස රට පාවා දුන්නද GSP හරහා ප්ලස් හරහා වසර 4ක් පුරා අපනයන වර්ධනය කර ගැනීමටවත් මේ ආර්ථික ස්ථාරවරුන්ට බැරි වූ බව නේද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2014දී ආසියාවේ තිරසරම කොටස් වෙළඳපොළ ලෙස වාර්තා වූයේ කොළඹ කොටස් වෙළඳපොළයි. ඊ ප්‍රාග්ධානී ඇමරිකානු ඩොලර් බිලියන 23.7ක් වශයෙන් වාර්තා වුණා. ඒ 2015 සිට කොටස් වෙළඳපොළ දෙවැන්ත ලෙස කඩා වැටි අද විනමට එහි ප්‍රාග්ධානය ඇමරිකානු ඩොලර් බිලියන 15.5කට අගයකට අඩු වෙලා එපමණක් නොව දිනෙන් දිනම තවදුරටත් පහත වැටෙනවා. මෙයින් පෙනී යන්නේ ආයෝජකින්ට ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසයක් නොමැති බවයි. එම තත්ත්වය වෙනස් කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමටවත් අපට පෙනෙන්නේ නැහැ. මහා බැංකුව කඩපු මාහෝරු රටේ ආර්ථිකය හසුරවන විට අප රටට ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට බැරිවීම පුදුමයක්ද. අප රටේ විදේශ සංචිතය ගැන දැන් භයානක ලෙස අඩු වෙලා 2014 අවසාන වෙන විට විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 8.2ක් දක්වා ඉහළ නැංවීමට අපට හැකි වුණා. එම සංචිත ප්‍රමාණය මාස පහක ආනනයන්ට සමාන අගයක්. එක ඒත් 2019 ජනවාරි 31 දින ශ්‍රී ලංකාව සතුව තිබූ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.1යි පමණයි. එය මාස 3ක ආනයන හා සමාන මුදලක් පමණයි. ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි 2006 සිට 2014 දක්වා නව වසර තුළ ඇමරිකානු ඩොලරයක සාපේක්ෂිතව ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය වූයේ සාමාන්‍යයෙන් වසරකට 2.8ක් පමණයි. මෙම අවප්‍රමාණය 1977 ආර්ථිකය විවෘත කළයින් පසුව ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා වූ අඩුම අවප්‍රමාණය. විශේෂයෙන්ම 2013 සහ 2014 වන වසර වල රුපියල ඉතා ස්ථාවර මට්ටමකට පත්ව තිබූ අතර එම වසර දෙකේදී පමණක් මහ බැංකුව විදේශ සංචිතයට ඇමරිකානු ඩොලර් මිලියන 981ක් එකතු කරගත්තා. ඒත් මෙම යහපත් ප්‍රවණතාවයේ 2015 සිට 2018 දක්වා අතර දක්වා වසර 4දී සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වුණා. රුපියල අගය 39%කින් අප්‍රමාණ වුණා. මහ බැංකුව මේ කාලය තුලදී ඇමරිකානු ඩොලර් මිලියන 3476ක දැවන්ත විදේශ විනිමය තොගයක් වෙළඳපොළට තම සංචිතයෙන් නිකුත් කරලා තියෙනවා. එපමණක් නොව රජයේ අයවැය පරතරයේ පසුගිය වසර 4 තුලදී දිගින් දිගටම ඉහළ ගියා. 2015දී රජයේ ගිණුම් වලට අනුව අයවැය පරතරයේ 77.6% ලෙස වාර්තා වූවද විගණනාධිපතිවර පැවසුවේම පරතරයේ 10.5% බවයි. 2016දී ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රජයේ ගිණුම් පිළිබඳව තමාට අදහසක්වත් පළ කරන්න නොහැකියයි විගණනාධිපති දරුණු වාර්තාවක් නිකුත් කළා. 2017දී විගණනාධිපති වාර්තා කළේ රාජ්‍ය ණය රුපියල් බිලියන 389කින් අව탁සේරු කොට රජයේ වාර්තා කර ඇතැයි කියාය. මේවායින් පිනියන්නේ කිසිදු මුල්‍ය විනයක් නැති බව නේද? අද රාජ්‍ය සේවයද මේ රජය අසහනයට පත් කරලා තෝරගත් සමහර ශ්‍රේෂ්ඨවල නිලධාරීන්ට පමණක් වැටුප් හා දීමනා වැඩි කරමින් මුළු රාජ්‍ය සේවයම විෂමතාවයක් ඇති කරලා මා වෙත පසුගිය දිනක අප විපක්ෂයෙන් මන්ත්‍රීවරු හම්බෙන්න පැමිණියා. අනිකුත් ශ්‍රේෂ්ඨවල නිලධාරී ඔවුන් නියෝජ්‍ය කතානායක ඔවුන් කිව්වේ දිසාපතිවරයාට 55යි අද බැඳෙන මහේස්ත්‍රාත්වරයාට ඔහු නීතිපති දෙපාර්තමේන්තුවට 103 අමාරක වැටුපක් ලැබෙනවා කියලා. ඉතින් මේක වැටුප් අඩු කරන්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ, වැටුප් වැඩි කරන්න. ඉතින් අනිත් අයටත් ඒ තත්ත්වය ලබා දෙන්න කියන එක තමයි ඔවුන්ගේ ඉල්ලීම. බොහෝ ශ්‍රේෂ්ඨවල සේවය කරන නිලධාරීන්ගේ මානසිකත්වයෙන් කඩා වැටිලා ඒ නිසා මේ සියලු ප්‍රශ්න වලටත් අපගේ නව රජයක් මූණ දෙන්නට සූදානම් බව ඔබ මතක් කර දෙන්නට අවශ්‍යයි. පසුගිය වක්මානුවේදී තහ සංවේදීව මෙවැනි ප්‍රශ්න විසඳුවා වගේම ඉදිරියේදී මේ ප්‍රශ්න විසඳන්නට අප වී සිටින බවත් මම මේ අවස්ථාවේ කිය සිටින්නට කැමතියි.
වර්තමාන විනාඩි දෙකක් තියෙනවා. ඊට අමතර කාලය අවශ්‍ය නම් විනාඩි කීයක් අවශ්‍ය?
කතා කරලා ඉවර තාටිකයි.
ඒ ප්‍රමාණය අඩු කරනවා යුපීඑස් එක.
අයවැයක් මගේ ඉෂ්ට විය යුතු ඉලක්ක අවුරුදු 9ක් තිස්සේ මමද මට පෙර සිටි මුදල් ඇමතිවරුන්ද මේ රටට පෙන්වා දී තිබුණා. ඒ අනුව අයවැයක් රටේ සංවර්ධනයේ රුකුලක් විය යුතුයි. රට යන දිශාව පෙන්වා දිය යුතුයි. ජනතාවට බලාපොරොත්තු දෙන්න හැකි විය යුතුයි. ඒත් ඒ කිසිවක් මේ අයවැයෙන් නම් පෙනෙන්නේ නැහැ. අපමණක් නොව මේ අයවැයෙන් අප රටේ දැවැන්ත ප්‍රශ්න එකකටවත් උත්තර නැහැ. අද අප රටේ ආර්ථිකය සංකෝචනය වෙනවා, රුපියල් අව ප්‍රමාණය වෙනවා, රැකියා නැති වෙනවා, ව්‍යාපාර කඩා වැටෙනවා, පොලිය අනුපාතය වැඩි වෙනවා, මුල්‍ය ආයතන කඩා වැටෙනවා, ආයුජිකින් රටින් පලා යනවා, දූෂණය වැඩි වෙනවා. එහෙත් ඒ එක ප්‍රශ්නයකට මුදල් ඇමතුමාට උත්තර දුන්නාද? මේ අයවැය කෘෂිකර්මය දියුණු කිරීමට එක වැඩසටහනක්වත් ඉදිරිපත් කර තියෙනවාද? ඒ වුණාට කියන්නේ නම් අද රට පාලනය වෙන්නේ හත්වෙනි පරාක්‍රම බාහුවෙන් කියලා. ඒකත් වැරදි දන්නේ. පරාක්‍රම බාහුවල අටක් හිටියා. එයා වෙනකොට නමවෙනියා වෙන්නේ. ගරු කතානායකතුමනි, මේ භයානක තත්ත්වයෙන් මිදෙන්න මේ රජයට කිසිම සැලැස්මක් නැහැ. මේ අයවැයෙන් මේ දැවැන්ත ප්‍රශ්නවලට පිළිතුරු හොයනවා වෙනුවට මුදල් නැමැති කරන්නේ ඉදිකිරීම් ඇමති හැදුවාය කියපු සීන මාලිගාවලට වැසිකිලි හදන්න මුදල් වෙන් කිරීම විතරයි. ඒකත් වැරදි ගණන් කිව්වේ. බුදුමුළු හම්බන්තොටම මම ලයිස්තුව බැලුවා, ලුණුගම් වෙහෙර තමයි ටිකක්ම වැඩියෙන් තියෙන්නේ. බලනකොට 5000 ගානයි කියන්නේ වැසිකිලියට. අපගේ කාලේ රජයේ දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. අධිවේගී මාර්ග, විදුලි බලාගාර, වරායන්, ගුවන් තොටුපළවල්, රටපුරා මාර්ග පද්ධති, සෑම ගමකටම සංවර්ධන ව්‍යාපෘති, නගර අලංකාරය, වාරි මාර්ග යනාදී අපි කළා. කාපට් පාරක් නැති, කොන්ක්‍රීට් පාරක් නැති ගමක් හොයාගන්න බෑ. ඔබතුමා දන්න ඔබතුමාගේ ගමේ විශේෂයෙන්ම මුළු රටම විදුලිය ලබා දුන්නා. දුප්පත්කම සැලකිය යුතු මට්ටමට අඩු කළා. රැකී අවස්ථා ශීඝ්‍ර ලෙස වැඩි කළා. සියලුම ජනකොටස්වල ආදායම් වැඩි වූ නිසා ඔවුන්ගේ සම්පත් වැඩි වෙනවටත් සමාගමට ඔවුන්ට අවශ්‍ය ආකාරයට නිවෙස් ලක්ෂ ගණන් හදාගන්න පුළුවන් වුණා. අද මේ රජයේ අපි හදපු සම්පත් විකුණා ඒ මුදල් වලින් තැන් තැන්වල වැසිකිලි හදන්න බලාපොරොත්තු වෙනවා. ඒවා හෝදන්නයි නඩත්තු කරන්නයි තමයි පෞද්ගලික අංශයෙන් ඔවුන් අද බලාපොරොත්තු වෙන දායකත්වය. ඒක බොහොම පැහැදිලිව කිව්වා. ගරු කථානායක දුවනි, මගේ කතාව අවසන් කිරීමට පෙර මේ එක්සත් ජාතික පක්ෂ ආර්ථික ස්ථාරලාගේ අපංග ගැන විස්තරයක් කරන්න කරුණාකර මට ඉඩ දෙන්න. ලයිස්තුව දිග නිසා කරුණාකර ටිකක් ඉවසීමෙන් අසා සිටින්නේ මෙන්න යාගේ අපංග. මම මුලින්නම් කියනවා එක කවුන්සලා බැඳුම් කර මගඩියට මුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර නිකුත් කිරීමේ ක්‍රමය නීති විරෝධීව වෙනස් කරන්නට මහ බැංකුවේ අධිපතිට නියෝග කරමින් රටේ සිදු වූ විශාලතම මගඩියට නායකත්වය ලබා දෙමින් රටට සහ ආර්ථිකයට රුපියල් බිලියන 1000ක පාඩුවක් සිදු කිරීම. 2021 ඍණ ආර්ථිකය වාර්තා කළ පසු ශ්‍රී ලංකා වාර්තා කළ අඩුම වර්ධන වේගය වන 3% වර්ධනය 2018 වාර්තා කිරීම. 2014 ආසියාවේ ඉහළතම වර්ධන වේගය වාර්තා කළ ශ්‍රී ලංකාව 2014 වෙනට අෆ්ගනිස්තානය සමග අවසන් ස්ථානයට ලොකු සටනක් දීමට සමත්. 1 before the last 20. ලොකු සටන. හතර ඇස්ටමේන්තු අනුව 2018 එක පුද්ගල ආදායම ඇමරිකාන් ඩොලර් 85 පමණ ඇමරිකාන් ඩොලර් 3980ක් දක්වා අඩු කර ගනිමින් මැදි ආදායම් රටක් වශයෙන් සැලකමින් සිටි ශ්‍රී ලංකාව නැවත අඩු ආදායම රටක් බවට පත් කර ගැනීමට සුදුසුකම් කීම. 5 ජනතාව මට පටවන බදු අවුරුදු 4ක කෙටි කාලයකින් දෙගුණ කරට හැකිවනවත් සමගම එය රජය ලැබූ මහත් ජයග්‍රහණයක් ලෙස සාර්ථකව අර්ථකථනය කිරීමට දක්ෂ වීම. අය රටේ ණයතුගේ වසර 4ක් තුල රුපියල් ට්‍රිලියන 7 සිට 12 දක්වා රුපියල් ට්‍රිලියන 5කින් වැඩි කර ගනිමින් රටේ ශීඝ්‍රතම ණය ගැනීමේ වාර්තාව ස්ථාපනය කිරීම. දළ දේශීය නිෂ්පාදිත සාපේක්ෂව ණය භාරතාවයට 71 සිට 91 දක්වා වසර 4ක් තුලදී වේගවත්ම ණය වීමෙන් සපුලී ගෙවීම දෙගුණ කර ගැනීමෙන් රට ණය ගුලකට ගොදුරු කර ගැනීම. 8 රුපියල ඇමරිකාන් ඩොලරයට සාපේක්ෂව 2018 දී රුපියල් 29.90කින් අව ප්‍රමාණය කර ගනිමින් පසුගිය රජයේ වසර 9 කාලය තුලදී අව ප්‍රමාණය වූ රුපියල් 28.93 පසු කරමින් ශ්‍රී ලංකාවේ රුපියලේ මුළු ඉතිහාසයේම ඉහළතම කඩාවැටීම වාර්තා කිරීම. 9 වසර 4ක් තුලදී රුපියල් දැවැන්ත ලෙස කඩාවැටා ගැනීම හරහා කිසිදු භෞතික සම්පත්තක් එකතු නොකරමින් රජයේ ණයතෝගේ රුපියල් බිලියන 1500කින් පමණ වැඩි කරගන්නට සමත් වීම. 10 2014 පැවති අගයන් සමග සංසන්දනය කරන විට 2010 උද්දමනය දෙගුණයක් කර ගනිමින් 2018 දී ඒ තවත් 30%කින් ඉහළ නැංවීමට සමත් වීම. 11 ව්‍යාපාරවලට බලපාන පොලි අනුපාතය 90%කින් පමණ වැඩි කර ගනිමින් සියලුම ව්‍යාපාර දෙවන්ත අවපාතයකට පත් කරන අතරම බැංකු සහ මුල්‍ය ආයතන දැඩි අපහසුතාවයකට යොමු කිරීමට සමත් වීම වසර 4ක් තුළදී අලුත් රැකියා දස ලක්ෂයක් බිහි කරනාට වෙනුවට තිබුණු රැකියා 454,000ක් නැති කර ගැනීමට සියලු පියවර ගැනීම මුළු රටම පහවා දෙමින් GSP Plus ලබා ගත්තද වසර 4ක් තුළදී අපනයන අඩු කර ගනිමින්ද විදේශ වෙළඳ ශේෂ්ත්‍රයේ 13%කින් වැඩි කර ගනිමින්ද රටේ විදේශ ගිණුම දැඩි පීඩනයකට ගොදුරු කිරීම 14 රටට ගලායමින් තිබූ 이르ජු විදේශ ආයෝජන දැඩි ලෙස අඩු කර ගනිමින් 2015 සිට 2018 දක්වා සාමාන්‍ය විදේශ ආයෝජන 2014ටත් වඩා අඩු අගයක පවත්වා ගැනීමට සමත් වීම 15 රට තුළට ගලා ආ විදේශිකයන් විසින් රාජ්‍ය සුරකම්පත් වල 2014 ආයෝජනයේ කොට තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 3.4 සිට ඇමරිකානු ඩොලර් බිලියන 0.8 දක්වා 76%කින් අඩු කර ගැනීමට සමත් වීම ලොකු දෙයක්
ලෝක
වාර්තාව 16 ව්‍යාපාර වෘත්තිකයන් සහ වෙළඳ ප්‍රජාවගේ දැඩි විරෝධය තුට්ටුකඩ නොලසලකමින් සිංගප්පූරු සමග නිදහස් වෙළඳ ගිවිසුම කත්සන් තැබීමට ශ්‍රී ලංකාව යොමු කිරීමට හැකි වී 17 වසර 10කින් වාර්තා කළ අඩුම මට්ටමට විදේශ ගන්තිත කඩාවට්ටමින් ශ්‍රී ලංකාවේ විදේශ ගනුදෙනු කර ගැනීම ඉතා විශාල අවධානමකට ගොදුරු කර ගැනීමට හැකිවීම වසර 4ක් තුළදී සෑම ණය ශ්‍රේණිගත ආයතනකින් දෝස්මුර වලට භාජනය වෙමින් සෑම වසරකට වරක්වත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය කඩාවත්තා ගැනීමට පොහොසත් වීම 19 හම්බන්තොට වරාය විකුණා ලැබූ මුදල චීනෙන් ලබා ගන්නා ලද ණය ගෙවීමට යොදවන අයයි කියමින් එලෙස විකිණීමෙන් පසු එම මුදල් සාමාන්‍ය රාජ්‍ය වේදම් පියවීමට උපයෝගී කර ගනිමින් ඉතා සූක්ෂම රටේ ජනතාව මුලා කිරීමට සමත් වීම 2015 දී අයවැය පරතරය 188න් පසු වාර්තා වූ වැඩි මාගය සටහන් කර ගැනීමට පොහොසත් වීම රාජ 21 රාජ්‍ය රජයේ ගිණුම් පිළිබඳව අදහසක් බල කිරීමට නොහැකියයි සාතිකයක් ඉතිහාසයේ පළමුවරට විගණා කාධිපතිවරයාගෙන් ලබා ගැනීමට හැකිවීම 22 අයහපත් පාලනය නිසා නීතියේ ආධිපත්‍ය ආර්ථික නිදහස ව්‍යාපාර කිරීමේ අපහසුතාවය මිනිස් සංවර්ධනයේ ජාත්‍යන්තර තරංකාරීත්වය සහ දූෂණ ප්‍රත්‍යක්ෂව ඇතුළු සියලු ජාත්‍යන්තර වර්ගීකරණ වලින් ඉතා තියුණු ලෙස රටේ මට්ටමට පහළලා ගැනීමට පොහොසත් වීම ගරු කතානායකතුමනි මේ හපංකම් ලයිස්තුවට මේ ජනතාව රවට්ටන වැඩ බැරි දූෂිත බොරු කියන අංශවේදී රටට අහිතකර ආණ්ඩුවකට තවදුරටත් තවත් හපංකම් එකතු කරන්නට ඉඩ තියන්න පුළුවන් කමක් නැහැ කියලයි මා විශ්වාස කරන්නේ. දැන් ඇති අපි කියනවා අපි විශ්වාස ඇති කියලා. මේ නිසා මේ දේශයට අත් වශයෙන්ම අහිතකර ආණ්ඩුවක් ඉක්මනින් වත් කර ගැනීමට සහයෝගයෙන් ඉල්ලමින් පසුපෙලේ මන්ත්‍රීවරු එද ඉල්ලමින් මුලසන් මුලසන්ට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන. ඔව් එහෙම නිදාගන්න තමයි කිව්වේ ඔයාලට.
බොහොම ස්තුතියි.
නිදාගන්නම වෙයි.
බොහොම ස්තුතියි.